පංචස්කන්ධාන ස්කන්ධේ රූප වේදනා සංඥා චේතනා මනස්කාරය විද්‍යා රූප වේදනා සංඥා සංකාර විඥාන එතකොට මේ හතරයි පහයි සංකාර චේතනා ඊළඟට විඥාන මනස්කාර ඔය දෙකේ වෙනස මොකක්ද කියලා මට තේරෙන ප්‍රශ්න
හොඳයි හොඳයි අපි බලමු පංච උපාදානස්කන්ධ ගැන තමයි අහන්නේ නේද?
ඒකේ තියෙන සංකාර කියන එකට චේතනා කියලා කියනවා. චේතනා සංකාරات තේරෙනවා. මේ විඥාන කියන තැන
හොඳයි අපි ඒ ටික
වහර කරනවා. එතකොට මානසිකාර විඥාන කියන්නේ විඥාන කියන්නේ රූප වේදනා සංඥා සංකාර ටිකේ දැන ගැනීම තමයි විඥාන කියලා මම හිතන්නේ. ඒකේ දැන ගැනීම ඉන්නවා. මානසිකාර කියන කොට යෙදෙනකොට මට එතන ප්‍රශ්නයක්.
බෑ අපි බලමු. ඉතින් ඔය දැන් ඔව දැනගන්න එක හොඳයි. ඒක දැන් දැනගන්නේ ඇයි කියලාද දැනගන්නවා. නිකම්ම වචන කටපාඩම් කරලා හරියන්නේ නැහැ. දැන් මේවා දැනගත්තාම මොකද්ද තියෙන ප්‍රයෝජනේ? එතකොට පංච උපාදානස්කන්ධය ගැන ඇයි අපි හොයන්න ඕන? ඒක තමයි දුක. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා දේශනා කරලා තියෙනවානේ. එතකොට බුදුරජාණන් වහන්සේ දුක කියලා කෙටියෙන් නැත්තම් සාරාංශ වශයෙන් දක්වන්නේ අන්තිමට පංච උපාදානස්කන්ධේ තමයි දුක. ඊට කලින් කියන අර ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ ඒ වගේ කියලා අන්තිමට ඔක්කොම කෙටි කරලා කියද්දි පංච උපාදානස්කන්ධේ තමයි දුක කියලා කියන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය පළවෙනි සත්‍යනේ දුක්ඛ සත්‍ය නේද? ඒ දුක අවබෝධ කරගන්න නම් පංච උපාදානස්කන්ධය දැනගන්න ඕන. ඒ හින්දා තමයි ඕක හොයන්න ඕන. ඒතර දුක අවබෝධ කළොත් තමයි දුකට හේතුවයි දුක්ඛ නිරෝධය. හේතුව නැත්තම් දුක හටගන්නේ කියන එක අවබෝධ වෙන්නේ. එහෙම කෙනාට තමයි ඒකට මාර්ගය උපද්දව ගන්න පුළුවන්. ඒ හින්දා ඔය පහගෙන හොඳට විමසන්න තියෙනවා. මොකද ඒක සාමාන්‍යයෙන් දැනෙන දෙයක් නෙමෙයි. හරි? ඒක අයෝග බුදු කෙනෙක්ම මේ පැහැදිලි කරලා දෙන්න ඕනේ. පංච උපාදානස්කන්ධයේ දුකයි කියන එක. එතකොට පංච උපාදානස්කන්ධය කියනකොට දැන් උපාදානස්කන්ධ පහක්. ಜಾති පහක් කියනවා. මොනවාද ಜಾති පහ? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඔය කියන පහ. ඔය ටික දන්නවනේ හැමෝම නේද? එතකොට මේ ඔයගලන්ට අවු නැන් වෙන තැනකට යන්න. එතකොට මේ රූප කියන දේ සාමාන්‍යයෙන් දන්නව නේද? මොනවද රූප කියන්නේ? තමා ළඟ තියෙන රූප. එළියෙත් තියනවද රූප? එළියෙත් තියනවා තමා ළඟත් තියනවා. නේද? එතකොට අපි රූප කියලා සාමාන්‍යයෙන් අදහස් කරන්නේ ගැඹුරු වචන නෙමෙයි. අපිට සාමාන්‍යයෙන් දැනෙන විදිහට රූප කියන්නේ මොනවාද? තේන දේවල්. මෙතන රූප ගොඩක් තියෙනවා. ශරීර ගොඩක් තියෙනවා නේ. ශරීර කියන ඒවා රූප. ඊළඟට මේ බිල්ඩින් එක ගත්තොත් මේ වහල කරව මේවා බිත්ති මේ පුටු ඒවා සේරම රූප නේද? වටපිටාවේ කෑ ගහන කුරුල්ලෝ එහෙම ඉන්නවා, ගස් ගල් අරව මේවා තියෙනවා. ඔය සේරම රූප නේද? ඒ තමන්ට දැනෙන තැනින් පටන් ගන්න. හරි? මේක අර වචන පාඩම් කරන එක නෙමෙයි. මේක තමන්ගේ අත්දැකීමක් කරගන්න ඕන. අපිට රූප කියලා හිතෙන්නේ මොනවද? හරි? ඒවා තමයි රූප. ඉතින් අපේ ශරීරෙත් රූපයක් නේද? තමන්ගේ ශරීරත් රූප, අනුන්ගේ ශරීරත් රූප. ඔය වටපිටාවේ මොනවා හරි දෙයක් තියනවා නම් ඒ සේරම රූප. එතකොට ඒ රූප ගැන දැනගන්නේ කොහොමද අපි? ඇහෙන් දැකලා දැනගන්නවා. කනෙන් අහලා. නාසයෙන් දැනගන්නවා, ඒ ගඳ සුවඳෙන් දැනගන්නා රූප නේද? ඊළඟට රස නිසා දැනගන්නවා. ස්පර්ශ කරලා දැනගන්නවා. එතකොට ප්‍රධාන වශයෙන් මේ ඇහ කන නාසය දිව ශරීරයට අහුවෙන හැම එකක්ම රූප. හරි? ඥාති කීයක් කිව්වද එතකොට? ගණින්න අමාරුයි. ඇහ කන නාසය දිව ශරීරය කියන පහට, ඉන්ද්‍රිය පහට අහුවෙන, ගෝචර වෙන හැම එකක්ම රූප. එතකොට වර්ග කීයක්ද? පහයි. ඒ කියන්නේ ඇහැට අරමුණු වෙන්නේ රූප, කනට ශබ්ද නේද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නැත්තම් පොට්ටබ්බ කියලා කියනවා. ඒ පහම වැටෙන්නේ රූප ගණයට. ඔය පහට තව නමකුත් දෙනවා. ඕව දැන් ඇතුලේද එළියේද තියෙන්නේ? ඇහැට පේන ඒවා එළියේ නේ. කනට ඇහෙන ඒවා බාහිරේ. ඈ නාසයෙන් දැනගන්න ගඳ සුගඳෙන් දැනගන්නෙත් බාහිරේ. ඒවා ඒ හින්දා ඒ අරමුණු වෙන ඒවට කියනවා බාහිර රූප කියලා කියනවා. ඈ බහිද්ද කියනවා පාලියෙන්, සිංහලෙන් අපි බාහිර රූප. ඊළඟට තව කොටසක් තියෙනවා මේ අජ්ජත් රූප ඇතුලේ තියෙන ඒවා. ඈ මොනවද ඒ? ඇස, කන, නාසය, දිව, ශරීරය. ওই ටිකට කියනවා අභ්‍යන්තර රූප. ඒකට අභ්‍යන්තර රූපත් පහක් තියෙනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය පහ. ඒවට ගෝචර වෙන්නේ, ඒවට අහු වෙන්නේ බාහිර රූප. ඒකට පහයි පහයි 10ක් තියෙනවා නේද? දැන් රූප ಜಾති ටික ඔක්කොම උතෙන්ට ආйти. ඔය 10 තමයි අපි රූප කියලා දන්නේ. හරි? ඕවම තමයි වෙන වෙන විදිහට ඉතින් වර්ග කරන්නේ. සතර මහා ධාතු කිව්වත් මොනවා කිව්වත් අර රූපයක් තමයි අපි කඩලා පෙන්වන්නේ. හරි? එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නවා ඔන්න රූප කියනකොට ಜಾති 10ක්. ඉන්ද්‍රිය පහයි, ඒවට ගෝචර වෙන අරමුණු පහයි. ඒ රූපයක් කියවහම නිකන් සාමාන්‍යයෙන් දැනෙන්නේ මේ අපේ ආයතනයකට අහු වෙන දෙයක් නේද? රූපයක් නොවෙන්නේ මොනවද? ආයතන වලට අහු නොවෙන ඒවා. මොනවද අහු නොවෙන්නේ? නිවන පැත්තක තියෙනකෝ ඒකත් හරි, ඒකත් රූපයක් නෙවෙයි. තව මොනවද රූප නොවෙන જાති තියෙනවද දන්නේ? සිත. හිත අහු වෙනවද? පේනවද හිත? කනට ඇහෙනවද? නෑ, මේ ඉන්ද්‍රිය වලට අහු වෙන්නේ නෑ හිත කියන එක නේද? අපි හිතන ඒවා එකක්වත් ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට අහු වෙන්නේ නෑ නේද? රස දැනෙන්නේ නෑනේ හිත. එතකොට ඉන්ද්‍රිය වලට අහු නොවන කොටසක් තියෙනවා. එකක් හිත. ඊළඟට හිතේ ඇති වෙන මොනවා හරි ඇති වෙනවා නම් ඒවා අහු වෙන්නේ නෑ. චෛතසික කියන සිතත් එක්ක තියෙන සිතිවිලි කියනවා. පාලියෙන් චෛතසික කියලා. චිත්ත චෛතසික කියන්නේ. ඒ ටික එතකොට රූප නිවේ. ඇයි රූප නිවේ කියන්නේ? මේ ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට ඒවා අහු වෙන්නේ නැහැ. නේද? බලන්න අනිත් එක්කෙනාගේ හිත අහු වෙනවද කියලා එකකට. ළඟ ඉන්න එක්කෙනා දැන් මොනවද හිතන්නේ කියලා. එහෙම අහු වෙන්නේ නැහැ. මොකද මේවට අහු වෙන්නේ නැහැ. ඒවට විශේෂ නමක් දෙනවා. රූප නිවේයි නම් මොනවාද? නාම. හරි, නාම කියන්නේ ඒවට. හරි, රූප නැතුව මේ කියන්නේ ඉන්ද්‍රිය වලට අහු වෙන්නේ නැති තව ධර්මතාව ටිකක් තියෙනවා. ඒවා නාම. හරි, එතකොට සාමාන්‍යයෙන් මුලය මොකද්ද? නාමයක්ද රූපයක්ද? මොළය නා මොළයක් ගලවලා තිබුණොත් එහෙම අපිට පේන්නේ නැද්ද? අල්ලන්න පුළුවන් නේද? එතකොට රූපයක් වෙන්න ඕන නේද? ඉන්ද්‍රිය වලට අහු වෙන්නේ නැත්නම් තමයි නාම. හරි. ශරීරයේ ඕන කොටසක් ගත්තොත් ඕක රූපයක්. අයියා මේ ඉන්ද්‍රිය වලට අහු වෙනවා. හරි. නාම කියනකොට මතක තියාගන්න මේ ඉන්ද්‍රිය පහට අහු වෙන්නේ නැහැ. එකකටවත් අහු වෙන්න බෑ. ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට ඒවට අහු වෙන්නේ නැහැ. ගෝචර වෙන්නේ. එතකොට ඒවට කියනවා නාම කියලා. නමක් කියලා හිතන්නකෝ. නමක් කියන එක පේන්නේ නැහැ නේ. නාමික දෙයක් හිතේ ඇති වෙන දෙයක්. එතකොට හිතේ ඇති වෙන දේවල් වලට අපි චෛතසික කියලා නමකුත් කියනවා. මොනවාද උදාහරණයක් කියන්නකෝ? වේදනාව. දැන් කෙනෙකුට දැනෙන වේදනාව තව කෙනෙකුට පේනවද? ඉන්ද්‍රිය වලට අහුවෙන්නේ නැහැ නේ. ඒක ඒ නාම ධර්මයක්. හරි. මානසිකාරයත් නාම ධර්මයක්. ඒ කියන්නේ චෛතසික ටික ඔක්කොම නාම ධර්ම. අපි සාමාන්‍යයෙන් දන්නවා වේදනාව, සංඥාව, චේතනාව හිතේ ඇති වෙන දේවල් නේද? ඊළඟට පස්සය, මානසිකාරය, සංස්කාර වෙන්නේ චේතනා ටික. චේතනා තමයි සංස්කාර බවට පත් වෙන්නේ. ඒකට මම විස්තර කරන්නම් පස්සේ. චේතන සංස්කාර කියන්නේ කර්ම ඇත්තටම. ඒක චේතනා තමයි කර්ම බවට පත් වෙන්නේ. චේතනාහම් වික්කවේ කම්මං වදාමි කියන්නේ. හරි? ඒතර ඒ කර්ම වලට තව නමක් තමයි සංස්කාර. චේතනා ටික තමයි සංස්කාර වෙන්නේ. ඒවා පින් වෙන්න පුළුවන්, පව් වෙන්න පුළුවන් නේද? පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර තව જાතියකුත් තියෙනවා. ඔක්කොම වැඩි වෙන හින්දා ඔක්කොම දාගන්න එපා. දැන් හිතේ ඇති වෙන ඒ දැන් චෛතසික මොනවාද කියලා දැනෙන වේදනාව දැන් දැනෙන වේදනාව තව කෙනෙකුට පේනවද? නැහැ නේ. ඉන්ද්‍රිය වලට අහු වෙන්නේ. ඒතර ඒක හිතේ ඇති වෙන හිතට දැනෙන දෙයක්. හරි? ඒ කියන්නේ හිතේම හිත දැනුවත් කරන ගති ටිකක් තමයි ওই චෛතසික කියන්නේ. ඒක නාමදාය. හරි? එතකොට හිතත්වෙන් කළොත් හිතට අපි චිත්ත කියලා කියනවා. හිත තියෙනවා හිතේ ඇති වෙන ඒ සිතිවිලි නැත්තම් චෛතසික වලට නාම කියනවා. ඊළඟට රූප අපි වෙනම ඉස්සෙල්ලා පැහැදිලි කළානේ. එතකොට ওই ටික තමයි මේ ලෝකේ මොනවා හරි අත්දකින්න නම් අත්දකින්න. චිත්ත චෛතසික රූප. හරි? ওই ටික නැති තැන තමයි නිවන. මේ නිවන අපි වෙනම කතා කරමු. දැන් අපිට වැදගත් වෙන්නේ මේ අපිට අහු වෙන ඒවානේ. ඒවා තමයි මේ රූපයි ඊළඟට හිත කියලා දෙකක් තියෙනවා. චිත්ත ඊළඟට හිතේ ඇති වෙන අය. හිත දැනුවත් කරන ගති ටිකට චෛතසික කියනවා. හරි? ඒවා නා. පැහැදිලි නේද? එතකොට ඔන්න දැන් රූප කියන එක ගැන දන්නවා. දැන් මේ කතා කරන්නේ මතක තියාගන්න පංච උපාදානස්කන්ධේ ජාති පහ. පළවෙනි එක රූප. රූප කියලා දැන් දල අදහසක් තියෙනවානේ මොකද්ද රූපේ කියන්නේ කියලා නේද? වට පිටාවේ පේන්න තියෙන ඔක්කොම රූප විදිහට ගන්න පුළුවන්. මේ අල්ලන්න පුළුවන් එක තේරම රූප. ආයතන වලට අහු වෙනවා. එතකොට ඒව ගැන හිත දැනගන්න විදි ටිකක් තමයි ඉතුරු ටික. ඒ කියන්නේ දැන් රූප ළඟට තියෙන වේදනානේ නේද? දැන් රූපයෙන් අපිට වේදනාවක් දෙන්න පුළුවන්. ඒ රූපෙට සංඥාවක් ඒක වෙන් කරගන්න සංඥාවක් දෙන්න පුළුවන් නේද? වේදනාව සංඥාව ඊළඟට ඕක ගැන හිතන්න පුළුවන් අදහස් චේතනා ටික. රූපය ගැන එන අදහස් ටිකක් එනවනේ චේතනා. හරි? එතකොට දැන් අන්න රූපය කිව්වා වේදනාව සංඥාව චේතනාවත් හරියට නේද? යන්තම් දැනගත්තාම ඇති දැනට අපි ගැඹුරට පස්සේ කතා කරමු. ඊළඟට පස්සේ කියන එක මේ පංච උපාදානස්කන්ධේ නෑ. දැන් ওই චෛතසික ගොඩක් තියෙනවානේ. ඒකේ එන්නේ දැන් රූපය තියෙනවා, ඊළඟට වේදනාව තියෙනවා, සංඥාව තියෙනවා, චේතනාව. චේතනාව තමයි සංඛාර වෙන්නේ. හරි? මනසිකාරයක් තියෙන්නේ. මනසිකාරිත් නෑ. නෑ නෙමෙයි මේ මේකේ වෙන් කරලා දක්වන්නේ. දැන් චේතනාව කියන ටිකේ ඔය ඔක්කොම තියෙනවා. සංඛාර යටතේ ওই ටික තියෙනවා. එතනින් වෙන් කරන්නේ ඇත්තටම වේදනා සංඥා දෙක විතරයි. ඉතුරු චෛතසික ඔක්කොම මේ චේතනා යටතට දාන්නේ තියෙන්නේ සංඛාරයට. හරි? දැන් චෛතසික ගත්තොත් ඔක්කොම 52ක් තියෙනවා. ඒ වයින් අපිට දැන් පංච උපාදානස්කන්ධය කියලා වෙන් කරන්නේ වේදනාවයි සංඥාවයි චේතනාවයි. ඒ චේතනාවේ තමයි අනිත් ටික ඔක්කොම ටික ඇතුළත් වෙලා තියෙන්නේ. ඔය වර්ග කිරීමේදී. හරි? මනසිකාරයේ පස්සය තව කියන ඊර්ෂ්‍යාව වෙන්න පුළුවන්, ලෝභය වෙන්න පුළුවන්, ඔක්කොම චේතනාවල තියෙනවා. හරි. එතකොට දැන් රූප කියන එකයි, වේදනා කියන එකයි, සංඥා කියන එකයි චේතනා. චේතනා තමයි කර්ම බවට පත් වෙන්නේ, සංඛාර බවට පත් වෙන්නේ. ඈ දැන් ඕවා ගැන දැනගන්නත් එපයි. රූප තියනවා කියලා දැනගන්න ගතියක් තියෙනවනේ රූපයක් ගැන. වේදනාවක් තියනවා කියලා දැනගන්න ගතිය. දැනගන්නේ හිත. ඒකට කියනවා විඥාණය කියලා. රූප ගැන දැනුවත් වෙන්නේ විඥාණය. වේදනා ගැන දැනුවත් වෙන්නේ විඥාණය. හරි. ඒ කියන්නේ මේ නාම ධර්ම ගැන දැනුවත් වෙන්නේ හිත විඥාණය. රූප ගැන දැනුවත් වෙන්නේ හිත විඥාණය. මොනවා හරි දැනගන්න ගතියක් තියෙනවා නම් ඕකට කියනවා විඥානය කියලා. හරි. ආ ඉස්සෙල්ලා කිව්වා හරි. ඒ දැනගන්න ගතියට කියන්නේ විඥානය. හරි. එතකොට දැනගන්න තියෙන්නේ ඕවා ටික ගැනනේ. එක්ක රූප ගැන දැනගනි නැත්නම් ඕන චෛතසිකයක් ගැන දැනගනි. නේද? එතකොට ඒ දැනගන්න ගතිය තමයි විඥානය. පැහැදිලි නේද ඒ ටික? එතකොට රූප, වේදනා, සංඥා, සංඛාර කියලා තමයි අපි පංච උපාදානස්කන්ධය කියන්නේ. චේතනා කියලා නෙවෙයි. ඈ එනට චේතනා තමයි සංඛාර බවට පත් වෙන්නේ. සංඛාර විඥාන. සංඛාර කියනකොට ඒක කර්මයක්. ඈ සකස් කිරීමක්. එතකොට ඒ සකස් කරපු දෙයක් තමයි කර්මය වෙන්නේ. කර්ම. එතකොට ඒක හොඳ විදිහට සකස් කළොත් පින් කියනවා, නරක විදිහට සකස් වුණොත් පව්. ඔව්. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර කියනවා. තව සංඛාර જાතියක් තියෙනවා. ඒ ධ්‍යාන වඩනකොට සකස් වෙන ඒවා. ඔව්. ඒවා ආනේජාභි සංඛාර කියලා. හරි. සංඛාර જાති තුනක් තියෙනවා. වර්ග තුනක්. සංඛාර කියලා නැත්නම් අපි කර්ම කියලා කියන්නේ ඒවා තමයි අපිව සසරේ ගෙනියන්නේ. හරි. ඒවට විපාක දෙන්න පුළුවන්. දැන් කර්මයක් කළොත් ඒකට අනාගතේ විපාකයක් ඇති වෙන්න පුළුවන්. ඒවයින් තමයි එතකොට අපව සසරේ ගෙනියන්නේ. හරි. ඒක තමයි එතකොට සංඛාර. හරිද? ඔක අර මූලික දැනුමට. ඉතින් මේ කරන හැම එකක්ම අපි දන්නවා අපිට හිතෙන් කරන්න පුළුවන්, වචනෙන් කරන්න පුළුවන්, කයින් කරන්න පුළුවන්, ඔක්කොම සංඛාර. හරි. හිත තමයි මුල් වෙන්නේ. එනකට ඕක වචනෙට පෙරලන්න පුළුවන්, කයින් ක්‍රියා කරවන්න පුළුවන් නේද? එතකොට ඒ සංඛාර. දැන් සංඛාර වලින් අපිව සසරේ ගෙනියනවා වගේම අපිට දැන් නිවන් මාර්ගේ වඩන එකත් සංඛාර જાතිය. කියන කර්ම රැස්කරන එක නවත්තන්නත් මොනවා හරි කරනවනේ. ඒකත් සංඛාර જાතිය. මෙයන් අවබෝධ කරන කම්ම දැන් මාර්ගඵල ලැබලා ඒ මාර්ගේ යන්නේ ඒවටත් කියනවා සංඛාර જાති. දැන් වචන වැඩිද දන්නෙත් නෑ මම. මේකයි මම ගොඩක් කියන්නේ.
බාහිර රූපයි, අභ්‍යන්තර රූපයි ඒවට සංඛාර
කියනවා. රූප රූප ගැන මොනවා හරි හිතුවනම් ඒක සංඛාරය. රූප සංඛාර නෙවෙයි. රූප ගැන අපි මොනවා හරි දැනගත්තරන් එතකොට සංඛාරයක් වෙනවා.
රූප සංකතයි.
සංකත ඒ තව වචනයක්. වචන පටලව ගන්න එපා. සංකත කියන්නේ හේතුඵල වලින් මොනවා හරි සකස් වුණා නම් හේතු ප්‍රත්‍ය වලින් සකස් වුණ දේවල්ට සංකත. ඔව් සංකත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත. හරිද? හේතු ප්‍රත්‍යයෙන් මොනවා හරි හටගත්තා නම් ඔකට සංකත කියනවා. හරි? එතකොට සංකත සංඛාර කියලා කියනවා. හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්න සංඛාර කර්ම. හරි? කර්ම ඉබේ නෙමෙයි ඒවටත් හේතු යෙදෙනවා. හරි? එතකොට එහෙම જાතියකුත් තියෙනවා. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. ඉතින් ඔතන ඔය දැන් වචන තියරි ගොඩක් දැනගන්න එක නෙමෙයි මෙතන ඕන වෙන්නේ. අපිට මේ මාර්ගෙට කොහොමද ප්‍රායෝගිකව ලෝකෝත්තර දර්ශනයට අදාළ වෙන්නේ මොනවද කියන ටික තමයි අපි තේරුම් ගන්න ඕන. වචන ටික කිව්වේ වචන අහපු හින්දා ඔය ටික නොදැනගත්තා. ඔබ දන්නේ නැති වුණත් නිවන් මාර්ගේ වඩන්න පුළුවන්. හරි? ඔය ටික දැනගන්න ඕනේ. ඒ කියන්නේ වචන විදිහට දැනගන්න ඕනේ. ඔකේ අදහස තමන්ගේ හිතට ගන්න පුළුවන් නම්.
මගේ ප්‍රශ්නේ
ඔව්. මානසිකාරය.
මානසිකාරය.
ඒක මම වෙනම කියන්න. ඒක තව චෛතසිකයක්. දැනට ඒක මතක තියාගන්න. වේදනාව වගේ ඒ හිතත් එක්ක ඇති වෙන චෛතසිකයක්. ඒ කියන්නේ මනස යොමු කිරීම කියන එක තමයි ඔකේ අදහස. මානසිකාරය කියන්නේ. හරි. ඒක අපි වෙනම කතා කරමු. මොකද දැන් මේ පංච උපාදානස්කන්ධය ඉස්සෙල්ලා ටිකක් පැහැදිලි කරගෙන. හරි. දැනට මතක තියාගන්න ඒක තමයි චෛතසිකයක්. ඒ කියන්නේ හැම හිතක් එක්කම යෙදෙන චෛතසිකයක්. හැම හිතකම තියෙනවා ඒ ටික. ඒ හැම හිතකම තියෙන චෛතසික තියෙනවා කීයක්ද?
හතක්.
ඒකට කියනවා සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා. පහයි අපි කතා කරන්නේ තව දෙකක් තියෙනවා වැදගත් නැති. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර තව තියෙනවා ඒකග්ගතයි ජීවිත ඉන්ද්‍රිය කියලා දෙකකුත් තියෙනවා. ඒ කියන්නේ පණ තියෙන්න ඕනනේ ඔය ඇති වෙන්නේ. ජීවිත ඉන්ද්‍රියකුත් තියෙන්න ඕන. ඒකග්ගතා කියලා අර ඒකට යොමු වෙන ඒ ඒකාග්‍රතාවයේ වගේ ගතියකුත් තියෙනවා හිතක් ඇද. මේ දෙක වැඩිය කතා කරන්නේ නැහැ. හරි මොකද කෙලෙස් වලට ඒව ඇච්චර අදාළ නැහැ. කෙලෙස් වලට අදාළ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර තියෙනවා. හරි. දැන් ඔය වචන දන්නේ නැත්නම් ඕව ඔහොමම මතක කරලා දාන්න. ඕවා දැනගත්තද නැද්ද කියන එක අදාළ නැහැ මේ නිවන් මාර්ගෙට. ඔබ දැනගෙන කරන්නත් පුළුවන්, දන්නේ නැතුව කරන්නත් පුළුවන්. හරි.
එතකොට මෙතන මේ පස්ස කියන එක අර සාධාරණ චිත්ත පහට අයිති නේද?
ඔව්.
පස්ස වේදනා සංඥා
චේතනා
මානසිකාර.
ඒ පහයි අනිත් දෙකක් තියෙනවා. ඒකාග්ගත ජීවිත ඉන්ද්‍රිය.
ඒ
දෙකක් තියෙනවා. අපි කතා නොකලට. හැම හිතකම තියෙනවා ඒක. ඒ හත අනිවාර්යයෙන්ම ඕන හිතක තියෙනවා. ඒ හින්දා ඒවට කියනවා සබ්බචිත්ත සාධාරණ චෛතසික. හරි. එතකොට අපි දැන් කතා කරන්න ඕන නැත්තම් තේරුම් ගන්න ඕන එක්කෝ දැන් මේ චතුරාර්ය සත්‍යයට අයිති ඒවානේ අපි කතා කරන්න ඕන නේද? දැන් ඒකයි මම දුක ගැන කතා කරනකොට පංච උපාදානස්කන්ධය ගැන කතා කරන්න පුළුවන්. නේද? දුක තේරුම් ගන්න පංච උපාදානස්කන්ධය තේරුම් ගන්න වෙනවා. එහෙනම් ඒක. ඊළඟට දුක ඇති වෙන්නේ මොකක් හින්දාද? දෙවෙනි සත්‍ය සමුදය කියන්නේ මොකද්ද? තණ්හාව. නේද? දුකට හේතුව තණ්හාව කියලා දේශනා කරනවානේ සමුදය. තණ්හාව නැති වුණොත් දුක තියේයිද? නැහැ. සමුදය නැති වුණොත් දුක්ඛ නිරෝධය. නේද? නිවන කියන්නේ. එතකොට අන්න අපිට තණ්හාව ගැනත් දැන් කතා කරන්න වෙනවා. නේද? දුකෙන් දුක ඇති වෙන්නේ තණ්හාවෙන් ද? තණ්හාව නැති වුණොත් දුක නැහැ. එතකොට අන්න දැන් දුක කිව්වහම පංච උපාදානස්කන්ධය ගැන කතා කරන්න වෙනවා. ඊළඟට දුක ඇති වෙන්නේ ඇයි කියලා හොයනකොට තණ්හාව ගැන කතා කරන්න වෙනවා. මොකද යම් තැනක තණ්හාව තියෙනවා නම් දුක තියෙනවා. තණ්හාව නැත්තම් දුක නැහැ. නේද? මේ මුල සත්‍ය තුනෙන් කියන්නේ ඕක. ඊළඟට තව හතරවෙනි එක මොකද්ද? මාර්ගසත්‍ය. ඒ කියන්නේ නිවන් මාර්ගය නේද? දුක නැති කරන මාර්ගය. නේද? ඒකට හැබැයි කියන්නේ තණ්හාව නැති කරන මාර්ගය කියලා නෑ. අරේෂ්ඨාංගික මාර්ගයට කියන්නේ දුක නැති කරන මාර්ගය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියලා කියන්නේ නේද? නැති වෙන්න ඕන තණ්හාව තමයි. ඒ වුණාට මාර්ගයේ තණ්හාව නැති කිරීම නිවේ. දැන් නැති කරන්න ඕන තණ්හාව. ඒ වුණාට බුදුහාමුදුරුව මාර්ගයක් විදිහට කියන්නේ මේ තණ්හාව නැති කරන එකක් නෙමෙයි ආරියෂ්ඨාංගික මාර්ගය. ඔව්. ඇයි එහෙම වෙලා තියෙන්නේ? දුකට හේතුව තණ්හාව. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා. එහෙනම් ඔයගොල්ලෝ තණ්හාව නැති කරන්න කියලා කියන්න තිබුණා. එහෙම දේශනා කරලා නැහැ නේද? ඇයි? තණ්හාව නැති කරන්න කිව්වට තණ්හාව නැති කරන්න බෑ. හරි. මං දැන් ඉඳලා තණ්හාව නැති කරනවා කියලා හිතුවට බෑ. ඔව්. තණ්හාව ඇති වෙන්න හේතු ටික නැති කළොත් තමයි තණ්හාව නැති වෙන්නේ. හරි. එතකොට තණ්හාව ඇති වෙන්න හේතු ටික නැති කරන්න ක්‍රමේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක පටන් ගන්නෙ මොකෙන්ද? සම්මා දිට්ඨියෙන් නේද? එතකොට දුක නැති කරන මාර්ගේ පටන් ගන්නෙ සම්මා දිට්ඨියෙන්. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? ඔව්. යහපත් දැකීමක් තමයි. ඊට වඩා ඒක ඇත්ත ඇති හැටි දකින්න. හරි දැක්ම නේද? නිවැරදි දැක්ම. ඇත්ත ඇති හැටියට දකින්න ඕන. ඇයි ඇත්ත ඇති හැටියට දකින්න ඕන? අපි ඇත්ත ඇති හැටියට දැකලාද එහෙමනම්? නෑ. දැන් ඇත්ත ඇති හැටියට දැකලා නැති හින්දා තමයි තණ්හාව තියෙන්නේ. ඇත්ත ඇති හැටියට දැක්කනම් තණ්හාව ඇති වෙන්නේ නෑ. ඒකයි ඒකෙන් පටන් ගන්න කියන්නේ. හරි. සම්මා දිට්ඨියෙන් තමයි මාර්ගේ පටන් ගන්නෙ. එතකොට එතන අදහසක් එනවා නේද? ඇත්ත ඇති හැටියට දැකලා නැති හින්දායි තණ්හාව ඇති වෙලා තියෙන්නේ. ඇත්ත ඇති හැටියට දැක්කනම් තණ්හාව දුරු වෙනවා. හරි. එතකොට ඇත්ත ඇති හැටියට දකින විදිහක් තමයි ඔය අංගාටෙන් පෙන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සත්‍ය අවබෝධ කරගන්නකොට තණ්හාව ඉබේමයි දුරු වෙන්නේ. දැන් අපි මුලා වෙලා හින්දා තමයි තණ්හාව ඇති වෙලා තියෙන්නේ නේද? එතකොට දැන් ඔන්න හොයා ගන්න පුළුවන් එහෙනම් ඇත්ත ඇති හැටි දකින්න ඕන කොහෙද? තණ්හාව ඇති වෙන තැන්වල. නැත්තම් මුලා වෙන තැන්වල. නේද? ඔව්. මුලා වුණා කියලා නොදන්නකම තමයි මේ සසරේ යන්න හේතුව. දැන්
අපි ඉන්නවනම් අපි මුලා වෙලා.
ඔව් සසරේ යනවා නම් ඉතින් මුලා වෙලානේ ඒක. අපි මුලාව මොකද්ද කියලා නොදන්නවා වුණාට බුදුහාඳුර පෙන්නන්නේ ඕකනේ නේද? දැන් මුලා වෙලා හින්දා තමයි තණ්හාව ඇති වෙලා තියෙන්නේ. ඈ තණ්හාව තියෙන හින්දා තමයි සසරේ යන්නේ නැත්තම් දුක් විඳින්නේ. නේද? රහතන් වහන්සේ ගත්තොත් ඔබ අනිත් ඇත්ත නේද? මුලා වෙලා නැහැ. අවිද්‍යාව පොඩ්ඩක්වත් නැහැ. නේද? අවිද්‍යාව ඉතුරු නැතුවම නිරුද්ධ වුණාමනේ රහතන් වහන්සේ කියන්නේ. එතකොට මුලා වෙන්න විදිහක් නැහැ. එතකොට තණ්හාව ඇති වෙන්න විදිහකුත් නැහැ. හරි? ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ තණ්හාව නැති කරන්න නම් ඇත්ත දකින්න. ඇත්ත දකින්නවා කියන්නේ තව විදිහකට මුලා වෙන්න ඉඳෙනවා. මුලාවෙන් මිදෙන්න නම් අපි දැනගන්න ඕන මුලා වෙලා ඉන්න බව. දැන් වෙලා තියෙන්නේ අපි මුලා වෙලා කියලාවත් දන්නේ නැහැ. නේද? තමන් මුලා වෙලා කියලා දන්නේ නැහැ. ඒ හින්දා තමයි ඔන්න දැන් සම්මා දිට්ඨිය ඇති වෙනකොට තමයි පේන්නේ ඊට කලින් මුලා වෙලානේ හිටියේ. නේද? ආ එතකොට මුලාවෙන් මිදෙන්න තමයි හරි දැක්ම ඇති කරගන්න ඕන සම්මා දිට්ඨිය. එතකොට අපි කොහෙද සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕන තැන් ටික? අන්නහරි. තණ්හාව උපදින තැන් ටික නේද? දැන් තණ්හාව උපදින තැන් ටික අඳුර ගන්න ඕන. තණ්හාව උපදින්නේ මොනවයිද? හය පොලක් කිව්වේ. ඒ රූප වලට තණ්හාව ඇති වෙන්නේ නැද්ද? ඒ තමයි තණ්හා කරන්නේ ඇහැටද රූපවලටද?
රූපවලට.
එහෙන් දකින්න. මුලින්ම දැන් එහෙන් දකින්නේ වට. කණෙන් අහන සද්දවලට නේද තණ්හා කරන්නේ? හොඳ සින්දුවක් නම් නැත්නම් අපේ හොඳ කියනවනම් හරි ආසයි අහගෙන. කවුරු හරි බනිනවනම් ඒක අනිත් ඇත්ත නේද? එතකොට අපි තණ්හා කරන්නේ මොනවටද මේ? එහෙන් දකින්න අරමුණු වෙන ඒවට නේද? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස නැත්නම් පොට්ටබ්බ, ස්පර්ශ, ධම්ම. මේ ධම්ම කියන්නේ හිතට අරමුණු වෙන දේවල් නේද? ඔව්. එතකොට ඔන්න තණ්හාව උපදින තැන්. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. හයක් තියෙනවා. දැන් ඔය හයට තණ්හා කළාට දැන් අපි දන්නවා දැන් රූප වලට තණ්හා කරනවා කියමු ඇහෙන් දකින්න ඒවට දැන් රූප දකින්න නම් අපිට ඇහක් නැතුව පුළුවන් බෑ දැන් රූප තණ්හාව හින්දා අපි ඇහටත් තණ්හා කරනවා නේද දැන් සද්ද අහන්න තියෙන තණ්හාව හින්දා කනටත් ආසා කරනවා ඒ කන නැත්තම් කන ඇහෙන්නේ නැති වුණොත් අහන්න බෑ නේද ඒ වගේ පේනවා නේද මේ ඉන්ද්‍රිය හයටත් තණ්හාව ඇති කරගන්නවා හරි එතට බාහිර ආයතන පහ හයටත් තණ්හාව ඇති වෙනවා ඒව ලබා දෙන අභ්‍යන්තර ආයතන හයටත් තණ්හා කරනවා හරි දැන් තණ්හාව උපදින තැන් නේද කීයක් තියෙනවද 12ක් තියෙනවා බාහිර ඒවා 6යි අභ්‍යන්තර ඒවා 6යි නේද ඔය 12 ගැන හෙව්වත් ඇති ඒ වුණාට මේ මේක සම්පූර්ණ වෙන්න දැනගන්න තණ්හාව ඇති වෙන්න පුළුවන් තැන් තව තියෙනවා හරි ඔක්කොම 60ක් තියෙනවා කිව්වම් බය වෙන හින්දා වගේ හරි නෑ 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 පොඩ්ඩක් ඉන්නවා අපි මේ ජාති 60ක් 60ක් කිව්වට බය වෙන්න එපා. එකක් දැනගත්තොත් ඔය 60ම නැති වෙනවා. හරි. ඒක කොහොමද කියලා බලමු. ඒ කියන්නේ එක ආයතනයක් ගත්තාම ඒක නිසා තැන් 10ක් හට ගන්න පුළුවන් තණ්හා කරනවා. දැන් අපි ඇහැ ගත්තොත් දැන් ඇහෙන් දකින රූපවලට තණ්හාව ඇති වෙනවනේ. ඒ වගේම ඇහැටත් තණ්හාව ඇති වෙනවා නේද? ওই දෙකම නිකන් එකක් වගේනේ. දෙකක් කිව්වට නේද? එකක් පිරිසිදු දැක්කොත් අනිකක් දකිනවා. එතකොට දැන් ඇහෙන් රූප දැනගන්නේ මොකද්ද? විඥානය. මොන විඥානයද? චක්කු විඥානය. ඔන්න ඕකටත් තණ්හා කරනවා. දැනගන්න ගතියටත් තණ්හා කරනවා. එතකොට ඔන්න විඥානත් එනවා 6ක් නේද? ආයතන 6න් විඥාන 6කුත් එන්න පුළුවන්. දැන් කීයද? 18ක් නේද? තණ්හාවේ තියෙන්න පුළුවන් තැන. බාහිර අරමුණු 6යි ආයතන අභ්‍යන්තර ආයතන 6යි ඒව නිසා හටගන්න විඥාන 6යි. 18ක් තියෙනවා. ඈ ඊළඟට ඔය තුනේ එකතු වෙනකොට කියනවා පස්සේ කියලා නේද? ඇහැයි රූපේයි චක්කු විඥානේ තියෙනවා කියලා කියන්නේ පස්ස චෛතසිකේ. ඔන්න ඔය පස්සේටත් පස්සේ නිසා තණ්හාව ඇති වෙන්න පුළුවන්. ස්පර්ශයට තණ්හා කරනවා. එතකොට පස්ස ආයතන 6න් 6ක් ඇති වෙනවා. 24යි. දැන් 60ක් කිව්වට ඕක ඉක්මනට ඉක්මනට යනවා. දැන් 24ක් දන්නානේ. ඊළඟට ඔය ස්පර්ශය නිසා හටගන්නවා වේදනාව. වේදනාවට තණ්හාව ඇති වෙනවා කියලා දන්නවනේ නේ. එතකොට වේදනා 6කුත් එන්න පුළුවන් ස්පර්ශයයි. ඇහැ නිසා චක්කු සම්පස්සේ චක්කු සම්පස්සයෙන් ඇතිවෙන වේදනාව චක්කු සම්පස්සජා වේදනා ඒ වේදනාවටත් තණ්හා කරනවා නේද එතකොට වේදනා 6කුත් එන්න පුළුවන් මං කියේ 30ක් භාගයක්ම හරි එතකොට අපි ඇහැ උදාහරණයට ගත්තොත් ඇහැයි රූපයි චක්කු විඤ්ඤාණයි චක්කු සම්පස්සේ නිසා හටගන්න වේදනාව එතකොට දැන් චක්කු සම්පස්සෙන් දැනගන්නේ මොකක් ගැනද? රූපයක් ගැන නේද? එතකොට ඒ රූපට සංඥාවක් එනවා. රූප සංඥා. ඒ රූප සංඥාවටත් තණ්හාව ඇති වෙනවා. නේද? ආයෙ මතක් කරන්න පුළුවන් නේ. රූප සංඥා. ඒ සංඥා හය ආකාරයක් තියෙනවා. සද්ද සංඥා නේද? ගාහන සංඥා, රස සංඥා ඔහොම එනවනේ. සංඥා හයකටත් තණ්හාව උපදින්න පුළුවන්. දැන් 36යි. ගණන් පුළුවන් හොඳට. 36. ඊළඟට දැන් ඊළඟට මොකද කරන්නේ? වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා. දැන් ඕක ගැන හිතනවානේ. චේතන. රූපේ ගැන හිතනවානේ. රූප සංචේතන. ඒකටත් තණ්හා කරනවා. හරි? සද්ද සංචේතන. සද්ද ගැන හිතනවා. ඒකටත් ආසයි. එතකොට චේතනා 6කුත් තියෙනවා. දැන් කීයද? 30 42. හතලිස් දෙකක් සංඥා හයත් එක චේතනා හයත් එකතු වුණහම 42යි නේ. ඔව්. දැන් තව එකක් තියෙනවද? දැන් රූපය අපි රූප ගැන හිතනවානේ, රූප සංචේතන. දැන් රූප තණ්හාව කියලා එකක් ඇති වෙනවා එතකොට. නේද? ඒ රූප තණ්හාවටත් තණ්හා කරනවා. ඔව්. රූපයට ඇති වෙන තණ්හාවටත් අපි ආසයි. ඒ තණ්හාවටත් තණ්හා කරන ගතිය ඒවත් එකතු වෙනවා. ඒතකොට රූප තණ්හාවට තණ්හා කරන ගතිය, සද්ද තණ්හාවට තණ්හා කරන ආසා කරන ගතිය. තණ්හාව කියන්නේ ඒකනේ, ආසා කරන. ඒතකොට තණ්හා හයකුත් ඔතෙන්ට එකතු වෙනවා. 48යි. 50ක් නේද? 48යි. ඊළඟට ඔය දැන් මේ රූපය ගැන ඔන්න හිතනවා. විතක්ක රූපයක් එකපාරට මතක් වෙනවා, ගෙදර මතක් වෙනවා නේ. ඒ රූප විතර්කයක්. හරි. එතකොට ওই විතක්ක හයටත් තණ්හා කරනවා. නේද? රූප විතක්ක, සද්ද විතර්ක, රස විතර්ක. ඔහොම එනවනේ. නේද? විතක්ක හයකුත් තියෙනවා. දැන් කීයද? 54යි. ඊළඟට විතක්කේ එක්කම එනවා ਵਿਚාරය කියලා එකක්. ඒකෙම තව ටිකක් දිගට ගෙනියන ගතිය, ਵਿਚාරය. ਵਿਚාරල බලනවා කියන්නේ නේද? මතක් වුණහන් නිකන් ඉන්නේ නැහැ. තව ටිකක් හොයලා බලනවා. ਵਿਚාරය
කියන්නේ නැවත නැවත හිතනවා.
ඒකේ පවත්වනවා වගේ ගතිය. විතක්කය කියන්නේ එකපාරට ඔන්න නිකන් හිත යොමු කරනවා. එතකොට ඒක ගැන දැන් ඔය කපුටෙක් කෑ ගහනවා එහෙනවනේ. කපුටා කියලා පටන් ගන්නෙ විතක්කේ. කපුටා කළු පාටයි මේ වගේ අරව මේවා ඒක ටිකක් විස්තර ටිකක් දෙන්නේ ਵਿਚාරේ. ඒ නිකන් හිත ඒක එක විතක්කේ එකම තව විස්තර ටිකක් දෙනවා ඒකේ නේද? ਵਿਚාරන වැඩි විස්තර. හරි. ඒකේ අර හිත පවත්වන ගතිය ਵਿਚාරේ. යොමු කරන ගතිය විතක්කය, ඒකේ පවත්වන ගතිය ਵਿਚාරේ. ඔව්. ඒකේ දැන් අපි දැන් ඔන්න එකපාරට බලන ගතිය විතක්කේ. බලනවත් එක්කම නිකන් ඒකේ විස්තර ටිකක් පේනවනේ. ඒ ਵਿਚාරේ. තේරෙනවද? ඒකේ තව ਵਿਚාරන වගේ. ඔක තව දිගින් දිගට හිතන එක වෙනම එකක්. ඒ වුණාට අර බලනකොටම ඒකේ විස්තර පේන්නේ ਵਿਚාරේ. ඒ මොහොතේම වගේ වෙන වැඩක් ඒක. ਵਿਚාරේ. ඒ විචාරන්නත් හරි ආසයි නේද අපිට තියෙන තණ්හාව තියෙනවනේ ඒකට නේද ඒක අපි නෑ දැන් ඒ චෛතසික කියන්නත් පුළුවන් මේ වුණාට දැන් මෙතන මං කියන්නේ තණ්හාව උපදින්න පුළුවන් තැන් නෑ එක ආයතනයක් ගත්තොත් 10ක් තියෙනවා තණ්හාව උපදින්න පුළුවන් තැන් දැන් ඇහැ ගත්තොත් බලන්න 10 කියන්න පුළුවන්ද කියලා. එහෙන් දකින්නේ මොනවද? රූප. ඒතකොට රූප තණ්හාව තියෙන පුළුවන්. ඊළඟට ඇහැ. ඇහැට තණ්හාව තියෙනවා නේද? චක්කු විඥාණයට තණ්හාව තියෙන පුළුවන්. චක්කු සම්පස්සේට තණ්හාව තියෙන පුළුවන්. ඒකෙන් ඇති වෙන වේදනාවට. ඈ? සංඥාව මොන සංඥාවද? ඒතකොට ඇහැ නිසා ඇති වෙන රූප සංඥා. ඒකට තණ්හාව තියෙන පුළුවන්. ඊළඟට චේතන රූප සංචේතන කියලා රූප ගැන හිතන ගතිය. එහෙන් දැනගන්න රූප ගැනයි දැන් හිතන්නේ ඈ. රූප සංචේතන. රූප තණ්හා. රූප තණ්හාවට තණ්හා කරන එකක් තියෙනවා. ඈ? රූප තණ්හා. ඊළඟට විතක්කේ. රූප ගැන විතක්කේ. රූප ਵਿਚාරේ. 10ක් තියෙනවනේ. ඔය වගේ කන ගත්තොත් තව 10ක් කියන්න. එතකොට 10 ඒවා හැම ආයතනෙටම එනකොට ආයතන 6ට එනකොට 60යි. දැන් ඔක 60ක් කියුවට බය වෙන්න එපා. මේ කියන්නේ අපි ඔන්න ඇහැ ගත්තොත් ඇහෙන් දැනගන්න රූපය හරියට ඇත්ත ඇති හැටි දැක්කොත් ඔය 60ම නේ. ඒ කියන්නේ එකෙන් එන 10ම නේ. නැත්තම් ඒ රූපේ දැනගන්න ඇහැ හරියට දැක්කොත් කියන්නේ පිරිසිඳ දැක්කොත් හරි ඇත්ත ඇති හැටි පිරිසිඳ දැක්කොත් අර ටික ඔක්කොම නැති වෙනවා එහෙම ලේසියකුත් තියෙනවා ඉතින් 60ක් තියෙනවා කියලා බය වෙන්න එපා එකක් හරියට දැක්කොත් ඔක්කොම ටික කැඩෙනවා ඒකයි මේ සම්මා දිට්ඨිය ඇති කරන්න කියන්නේ. ඉතින් සම්මා දිට්ඨියෙන් පටන් ගන්න මේක ඇත්ත ඇති හැටි දකින මාර්ගය. පිරිසිඳ දකින හැටි. මොකද ඕකේ මුලා වුණාම තමයි ඒකට තණ්හා කරන්නේ. හරි? ඇත්ත ඇති හැටි නොදන්න හින්දා තමයි තණ්හා කරන්නේ. ඇත්ත ඇති හැටි දැක්කොත් හරියටම දැක්කොත් අවිද්‍යාව සම්පූර්ණයෙන් නැති වුණොත් එහෙම තණ්හාව පිහිටන්න බෑ. තර්මයේ ඇත්ත ඇති හැටි දකින්න මාර්ගය තමයි පෙන්වන්නේ. ඒකයි ඔබ දැන් මාර්ගේ වඩනකොට චතුරාර්ය සත්‍යමයි අවබෝධ වෙන්නේ. හරි? ඇත්ත ඇති හැටි අවබෝධ වෙන්නේ. හරිද? ඔන්න දැන් ඔය නිකන් දැනගන්න මේ තණ්හාව ඇති වෙන පුළුවන් තැන් ඔච්චරයි තියෙන්නේ. ඒ ඔය ටිකේ තමයි අපිට ඇත්ත ඇති හැටි දකින්න. ඔය ටිකේ මුලා වුණා හින්දායි අපි තණ්හා කරන්නේ. හරි. එතකොට ඕකෙම ටිකක් පියවරෙන් පියවර අපි තණ්හාව අඩු කරනවා. දැන් උදාහරණයක් විදිහට ඔය දැන් විතක්ක ਵਿਚාරවලට කියනවා නිකන් මේ කතා කරන එකටත් කියනවා නේද? විතක්ක ਵਿਚාර දවයි වචනෙට පෙරලෙන්නේ. නේද? එතකොට දැන් සීලේ රකින්නකොට මොකද වෙන්නේ? වචනේ සංවර කරනකොට විතක්ක ਵਿਚාර දවයි අඩු කරන්නේ. ඒ විදිහටත් ඕනනම් හිතන්න පුළුවන් මේ මේක එක එක පැති වලින් හිතන්න දේවල් තියෙනවා ඊළඟට ඔය 10ේ තියෙන එක එක අපි කඩනවා කියන්නේ එක්ක යටපත් කරනවා නැත්නම් තුනී කරනවා ඊළඟට හරිම විදර්ශනාව වැඩෙද්දි ප්‍රඥාව වැඩෙද්දි තමයි සම්පූර්ණයෙන් කැඩෙන්නේ හරි සමහර ඒවායින් ඉස්සෙල්ලා තුනී කරනවා යටපත් කරනවා සීලයෙන් පුළුවන් සමාධියෙන් පුළුවන් තව යටපත් කරන් ප්‍රඥාවෙන් තමයි හරියටම මේවා කඩන්න පුළුවන්. ආයේ ඇති නොවන ගන්නට නැති කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්ත ඇති හැටිම දැක්කොත්. හරි. ඇත්ත ඇති හැටියට කියන පාලියෙන් තව වචනයක්. මොන ඥානේද? යථාභූත ඥානයි. හරි. යථාභූත ඇත්ත ඇති හැටි. එතකොට මේ යථාභූත ඥානය ඇති කරගන්න ඕනේ. ඥානම් පස්සං යථාභූතං මහා සලායතන සූත්‍රයේ එහෙම කියන්නේ නේද? චක්කුම් භික්කවේ ඥානම් පස්සං යථා භූතං. ඇහැගෙන ඥානම් කියන්නේ දැනගන්න. දන්න පස්සං කියන්නේ දකි. ඇත්ත ඇති හැටි යථා භූතං. දන්න දකින කෙනා ඇත්ත ඇති හැටි දන්න දකින කෙනා තමයි මේ එයාට තමයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. චක්කුම් භික්කවේ ඥානම් පස්සං යථා භූතං. රූපං ඥානම් පස්සං යථා භූතං. රූපේ ඇත්ත ඇති හැටි දන්න දකින කෙනාට තමයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. සම්මා දිට්ඨිය ඇති වුණ කෙනාට තමයි මාර්ගය වඩන්න පුළුවන්. හරි. සම්මා දිට්ඨිය නැත්තම් මාර්ගයක් ගැන කතා කරන්නවත් බැහැ. එතකොට කොහෙද ඇත්ත ඇති හැටි දකින්න ඕන? ඇහි දකින්න ඕන, ඇහෙන් දැනගන්න රූපේ. ওই දෙක කළත් ඇති. මොකද එතකොට අනිද්දායම අහු වෙනවා. එනතන කණයි ශබ්දයි. ඔය දෙක දැක්කත් ඔය ඔක්කොම අහුවෙනවා. මොකද බුදුහාමුදුරුවෝ පෙන්නනවා තව පැත්තකින් මේ සියල්ල කියන්නේ ලෝකය නැත්නම් ඔක්කොම කියලා කියන්නේ ඇහැයි රූපේ. කණයි ශබ්දයි. නාසයේ ගන්ධයි. අහමම ওই ටික. ආයතන හය. ඒ ඒ ටික දැක්කනම් අර ඔක්කොම අහුවෙනවා. හැබැයි ඕකේ දැන් අපි දකින විදිහ නෙමෙයි. අපි දකින්නේ මුලා වෙලා නේ. ඒකට තණ්හා කරන්නේ ඕකට. නේද? ඇත්ත ඇති හැටි දකින්නවා. යථාභූත ඥානයි. හරි? එතකොට ඇත්ත ඇති හැටි දකින්න තමයි උදව් කරන්න තමයි ඔය හැම ධර්ම කරුණම තියෙන්නේ. එහෙන් දකින රූපේ ඇත්ත ඇති හැටි තේරුම් ගන්න. නැත්නම් ඇහැ ඇත්ත ඇති හැටි තේරුම් ගන්න. ඒකේ ඒ බුදුහාඳුරෝ පෙන්නලා දෙනවා. දැන් ඇහැ පිරිසිඳ දකින්න ඕනේ. ඇහැ පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ. කියන්නේ මේ ආයතන ටික පිරිසිඳ දකින්න නැතුව නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් ආයතන පිරිසිඳ දකින්නම ඕන. පිරිසිඳ දකින්න කියන්නේ ඇත්ත ඇති ඇති අවබෝධ කරගන්න. දැන් ඒ රැවටෙන හින්දානේ අපි මුලා වෙලා තණ්හා කරන්නේ. ඇත්ත ඇති හැටි දැක්කම මුලා වෙන්නෙත් නැහැ, තණ්හා කරන්න දෙයක් පිටින්නෙත් නැහැ. හරි. දැන් ඔන්න පැහැදිලි නේද ඔය ආයතන ටික නුවණින් දකින්න වෙන්නේ. හරි. දැන් ඕකම තව පැත්තකින් කිව්වොත් දැන් පංච උපාදානස්කන්ධ කොහෙද හටගන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන කොහෙද
හටගන්නේ?
ඔව්. සිතේ කිව්වත් හරි ආයතන හයේ කිව්වත් හරි මොකද සිතක් ඇති වෙන්නේ ආයතනයක් එක්ක. විඥානයකට පහළ වෙන්න බෑ ආයතනයක් නැතුව. නේද? විඥාන හය ආකාරයයි නේද තියෙන්නේ. ඒකට ආයතනයක් මුල් වෙලාමයි විඥානේ පහළ වෙන්නේ. ඒතකොට ඒ එතකොට සිතක ඉවත් හරි නැත්නම් විඥානේ පහළ වෙන්නේ ආයතනයක් කඩ කරනකොට. එතකොට එතනමයි අපි ඇත්ත දකින්න තියෙන්නේ. ආයතනයක් වැඩ කරන තැන. තව විදිහට කිව්වොත් ඇහෙන් රූපයක් දකින තැන, කනෙන් සද්දයක් අහන තැන. ඕවයි තමයි ඇත්ත දකින්න තියෙන්නේ. හරි. එතන ඔය කියපු ඔක්කොම ටික තියෙනවා මොකද අපි මුලා වෙන හින්දා. අර 10 පිහිටන්නේ මුලා වෙන හින්දා. ඔකේ ඇත්ත දැක්කොත් ඔය 10ටම අහු වෙන්නේ නැහැ. කියන්නේ 10ම තණ්හා කරන්නේ නැහැ ඇත්ත දැක්කොත්. අපි ඇත්ත දකින්නේ නැති හින්දා මුලාවෙන් දකින හින්දා තමයි ඒවට තණ්හා කරන්නේ. දැන් එතකොට ඔන්න ආයතන 6 තමයි දකින්න තියෙන්නේ. ආයතන 6 දකින්න නම් තවත් ලේසි වැඩක් තියෙනවා. එක ආයතනයක් හරියට දැක්කොත් 6ම දැක්කා වගේ තමයි. يعني හැ හරියට දැක්කෝ අපි පොඩ්ඩක් හිත පැත්තකින් තියමු කණිත් පහම දැක්කා වගේ තමයි නේද හැ වැඩ කරන හැටි හරියට තේරුම් ගත්තොත් කන වැඩ කරන්නේ තොමම තමයි කනේ මුලා වෙන්නේත් අර ඇහි මුලා වුණ විදිහ තමයි නේද ඒකට ඇහ කන නාසය දිව ශරීරය කියන පහම තේරුම් ගත්තා වෙනවා එකක් තේරුම් එතනත් වාසියක් තියෙනවා නන්න Tamanට ලේසි ආයතනයක් තෝරගෙන ඇහැ ලේසි නම් ඇහැ අරන් හොඳට නුවණින් බලන්න කනේ තේරුම් ගන්න එක සද්දේ අහන එක තේරුම් ගන්න පහසු නම් ඒක අරගෙන හොඳට නුවණින් මෙනෙහි කරන්න මොකද එකක් තේරුම් ගත්තොත් ඊළඟට පුළුවන් ඒක මෙහෙම නම් අනිත් එකත් ඕකම කියලා දකි හරි ඉතින් මේ ගොඩාක් කිව්වට ඕක හිතන තරම් අමාරුත් නෑ ඒකයි මේ පෙන්නන්නේ අපිට දකින්න ඕනේ එක ආයතනයයි හරියට දකින්න. දකින්න. ඒ කියන්නේ සම්මාදිට්ඨිය ඇති කර ගන්නවා. නේද? මේ කොච්චර ලේසි වැඩක්ද මේ කරන්නේ නැත්තේ බලනකොට. අපි මේ 1000 දේවල් කරන්න යනවා. එක ආයතනයක් පිරිසිඳ දැක්කනම් කෙලින්ම නිවන් දකින්න පුළුවන්. ඒක එතකොට අපි බලමු දැන් ඇයි මෙච්චර මේක දකින්න අමාරු වෙලා තියෙන්නේ දැන් ආයතන වෙන වෙනම අරන් ඊළඟට හොයන්න ඕනේ දැන් අපි ඇහි රැවටෙන්නේ කොහොමද එහෙන් දකින්නකොට රැවටෙන්නේ කොහොමද දැන් අපිට නිකම්ම රැවටීමේ ඉද්දී අපි රැවටිලා කිව්වට අපිට ඕක තේරෙන්නේ නැහැ ඒ හින්දා තමයි අපි අර උපමා අරගෙන ඔක ටිකක් තීරුම් ගන්න ඕන. ඇත්තටම එහෙන් දකිනකොට අපි රැවටිලාද කියන එක. නේද? එතකොට මේ රැවටෙන තැනක් අරගෙන ගත්තොත් අපිට ඕක තීරුම් ගන්න ලේසි. මේ රැවටෙන තැනක් තමයි අපි අරගන්නේ සාමාන්‍යයෙන් බල්ලා. වතුරට ඉබෙන බල්ලා. නේද? ඒ හොඳටම දන්නවනේ ඌ රැවටිලා කියලා. නේද? බල්ලෙක් වතුරට ඉබිලා බුරනකොට අපි දන්නවා මූණන් ෂුවර් එකටම රැවටිලා. නේද? ඒකයි බුරන්නේ. හිතට බුරන්නේ මොකකටද රැවටිලා තියෙන්නේ? තව බල්ලේ ඉන්නවා කියලා. ඉතින් අපි දන්නා ඌට ඒක හිතිලා තියෙන්නේ උගේම ඡායාව දැකලා නේද? වතුරේ වැටෙන උගේම ඡායාව දැකලා මූ ඒක ඇත්ත දන්නේ. හිතනවා තව බල්ලෙක් ඉන්නවා කියලා. දැන් මොන ආයතනෙද එතකොට වැඩ කරලා තියෙන්නේ? ඇහැද කනද නාසයද ඇස නේද? බල්ලා වතුරට එබෙනකොට ඇහෙන්නේ දැකලා තියෙන්නේ. ඇහැ ඇහැ පේන්නේ නැති වුණා නම් ඌට ওই ප්‍රශ්නේ ඇයිද? එතකොට ඇහෙන් දැකලාමයි මේ රැවටිලා තියෙන්නේ නේද? එතකොට ඇහෙන් පෙනිලා තියෙන්නේ අර වතුරේ වැටුන යුගෙම ඡායාව. හරි. එතකොට ඔන්න එක සිද්ධියක් තමයි ඇහෙන් ඡායාව පෙන්නනවා. ඊළඟට දෙවෙනි සිද්ධිය තමයි මූ බල්ලෙක් වතුරේ ඉන්නවා කියලා හිතලා තියෙනවා නේද? එතකොට පෙනීම කියන එකයි පේන දේ ගැන හිතපු එකයි කියලා සිද්ධි දෙකක් වෙලා තියෙනවා නේද? දැන් හැපේන හින්දා බල්ලෙක් ඉන්නා වගේ පේනවා. දැන් පෙනුනටම රැවටෙන්න විදිහක් නැහැ නේද? රැවටෙන්න හිතෙන් තමයි හිතලා කියන්නේ අන්න එළියේ බල්ලෙක් ඉන්නවා කියලා. ඒක හිතන්න උදව් උනේ පේන එක නේද? මෙහෙම පේන්නේ බල්ලෙක් ඉන්න හින්දා තමයි කියලා හිතන. එතකොට පේන එකයි ඒක ගැන හිතන එකයි කියලා සිද්ධි දෙකක් තියෙනවා. සිද්ධි දෙකක් කිව්වේ එතකොට ආයතන දෙකක් වැඩ කරලා තියෙනවා. මොනවාද ආයතන දෙක? චක්ක ආයතනයයි මන ආයතනයයි. නේද? එහෙන් දකින එක චක්ක ආයතන, ඒක ගැන හිතන එක මන ආයතන. කොයි එකේද රැවටිලා තියෙන්නේ? පේන එකේ වැරද්දක් තියෙනවද? නෑ. තේන්නේ නැත්නම් ඉතින් ඇහේ තමයි වැරද්ද තියෙන්නේ නේද? දොස්තර කෙනෙක් ළඟට යන්න වෙනවා. පේන එකේ නෙමෙයි වැරද්ද.
අපිටත් පේනවා.
අපිත් හිතනවා. දැන් පේන එකයි හිතන එකයි. දැන් හිතන එකේදී නේද මුලා වෙලා තියෙන්නේ ওই බල්ලෙක් ඉන්නවා කියලා වතුරේ. අපි ඔතනින් අල්ල ගන්න ඕන. ඔන්න දැන් එතකොට ඇහෙන් පේන මට්ටම නෙමෙයි මේ මුලා වෙලා රැවටිලා තියෙන්නේ. ඒක ගැන හිතපොලි. එතකොට අර මූලික විඥාණය නෙමෙයි මේ රවට්ටලා නැත්තම් මුලා වෙලා තියෙන්නේ. දෙවෙනි විඥාණය නේද? චක්කු විඥාණය නෙවෙයි. මනෝ විඤ්ඤා ඕක ගැන හිතපු එකේදී තමයි අර බල්ලෙක් ඉන්නවා කියලා හිතලා. පේන එක එතන රැවටීමක් නෑ. ඉතින් ඇහක් තියෙන හින්දා පේන. නේද? පේන ඇහක් තියෙන හින්දා පේන. නේද?
පේන්නේ
චක්කු විඤ්ඤා. හිතන්නේ මනෝ විඤ්ඤා. මේ පැහැදිලි? එකටම කිව්වට දැන් විඤ්ඤාණ දෙකක් එක මොහොතේ පහළ වෙන්නේ නෑ. එකකට පස්සේ අනිත් එක. يعني චක්කු විඥානේ නිරුද්ධ වෙලාමයි මනෝ විඥානේ හටගන්නේ. හැබැයි චක්කු විඥානේ අනතුරුවම වෙන එකක් එන්න ගලින් මනෝ විඥානේ ඕක හිතලා තියෙනවා.
එතන රැවටීම තමයි කියන්නේ අපේ ඇහැට පේනවා කියන දැනෙනවා.
ඔව් දැන් අපිට තේරුම් ගන්න පුළුවන් මට්ටමේ අර වතුරේ බල්ලෙක් ඉන්නවා කියන එක නිරවටීම. නේද? ඌට ඇහැ පේනවා කියන එක රැවටීමක් නෙමෙයි. නේද? තොර වැරද්ද වෙලා තියෙන්නේ ඒක ගැන හිතපු විදිහ. තේන දේ ගැන හිතපු එකයි වැරද්ද තියෙන්නේ. වැරදි විදිහට හිතලා හිතපු එකෙත් වැරද්ද කියනවා නෙමෙයි. හිතන්න පුළුවන් ඕන දෙයක්. වැරදි විදිහට හිතපු එකයි මේ ප්‍රශ්නේ. නේද? තේන දේ ගැන වැරදි විදිහට හිතපු එක නේද දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඈ හිතන්නත් දෙවිදිහක් තියෙනවානේ. දැන් අපිත් වතුරට ඇවිලා හිතනවානේ. ඒ විදිහයි බල්ලා වතුරට එබිලා හිතන එකයි දෙවිදිහන්නේ නේද? දැන් බල්ලා හිතන්නේ වතුරේ බල්ලෙක් ඉන්න හින්දායි මෙහෙම පේන්නේ. අපි හිතන විදිහ ඊට වඩා වෙනස් නෑ නෑ. උගේ මැචාව වැටිලා ඒක තමයි උගේ ඇහෙන් පෙන්නලා තියෙන්නේ. නේද? දැන් හිතන විදිහ දෙකේ තියෙනවා. එකක් රැවටිලා හිතනවා. අනිත් එක රැවටෙන්නේ නැතුව. එහෙම නැත්නම් නුවණින්. යම් කෙසේ නුවණකින් හිතනවා. නේද? ආම සිද්ධි දෙකක් එතන වෙලා තියෙනවා නේද? එතකොට ඒ සිද්ධියේදී යන්න බලන්න එහෙන් දකින විඥාණය දැන් අපටත් පහළ වෙනවනේ විඥාණය. බල්ලටත් පහළ වෙනවා චක්කු විඥාණය. නේද? මේ දෙක එක වගේ. මනෝ විඥාණය තමයි මේ වෙනස් වෙලා තියෙන්නේ. නේද? බල්ලා හිතනවා තව බල්ලෙක් ඉන්නවා කියලා අපි හිතනවා නෑ කියලා. හරි. එතකොට මේ ඔන්න මනස වැඩ කරන හැටියේ තමයි ඔන්න මුලින්ම අපිට වැරද්ද හදා ගන්න තියෙන්නේ. දැන් ඊට කලින් බලමු දැන් බල්ලා වැරදියට දැකීම තුල يعني බල්ලෙක් ඉන්නවා කියලා හිතීම තුල ඌට තණ්හාව ඇති වෙලාද නැද්ද? ඇති වෙලා නේ. يعني ගුරන්නේ. එක්ක බුරයි එක්ක වල් ගෙවණයි. ඒ දෙකම තණ්හාවේ ප්‍රතිඵල නේද? ඒ තණ්හාව ඇති වෙන්න උදව් වෙලා තියෙනවා එළියේ තියෙනවා කියලා හිතන දේ. නේද? එහෙන් දැකීම උදව් කරගෙන එළියේ තියෙනවා කියලා හිතන දේ නේද දැන් තණ්හාවට උදව් වෙලා තියෙන්නේ. දැන් උතනම පේනවා නේද? එතන ඇත්ත දැක්කේ නැති හින්දා නේද? තණ්හාව හටගෙන තියෙන්නේ. නේද? ඇත්ත දැක්කනම් ඌ බුරයිද? නෑ. දැන් එළියේ බල්ලෙක් ඉන්නවා කියලා මුලා වුණ හින්දා නේ ඒ බල්ලට තණ්හාව ඇති වෙලා තියෙන්නේ. ඇලෙන්න හරි ගැටෙන්න හරි. නේද? ඔන්න පේනවා නේද? දැන් එහෙන් දැකලා දැනගන්න රූපය තණ්හාව උපද්දවන්න පුළුවන් ඒකේ ඇත්ත ඇති හැටි දැක්කේ නැත්තම් සම්මා දිට්ඨිය නැති වුණොත් තව විදිහට කිව්වොත් බල්ලට සම්මා දිට්ඨියක් නැහනේ නේද වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතද්දි ඒ හිතීම තුල දැක්කද මුලාවෙන් ගැනීම තුල තණ්හාව උපදින්න හේතු ටික හැදිලා එතන ඇත්ත දැක්කනම් තණ්හා කරන්න දෙයක් පිහිටන්නේ නැහැ පේනව නේද වෙනස? ඒ හින්දා තමයි දැන් එහෙන් දැනගන්න රූප ගැන අපිට සම්මා දිට්ඨිය ඇති කර ගන්න ඕනේ. කියන්නේ යථා භූත ඥානෙ. ඇත්ත ඇති හැටි දකින්න නුවණ ඇති කර ගන්න ඕනේ. හරි. දැන් එතකොට ඔය උපමාවෙන් ඔන්න දැන් ඇහැ පාවිච්චි කරලා රූප තියනවා කියන මට්ටමට එන එක තේරුම් ගන්න. බල්ලා එහෙන් දැකලානේ එළියේ රූපයක් තියෙනවා කියලා හිතුවේ නේද දැන් අපි එහෙන් බලලා මොකක් හරි ඔය ගහක් එහෙම පොල් ගහක් තියෙනවා මිතන් නේද ඇයි පොල් ගහක් තියෙනවා කියන්නේ පේන නිසා දැන් බල්ලා ඇයි තව බල්ලෙක් ඉන්නවා කිව්වේ පේන නිසා පේන නිසා කියනකොට අපි නොදන්නවට අපි වැඩ දෙකක් කරලා තියෙනවා එකක් ඇහෙන් වර්ණ රූපයක් දැකලා තියෙනවා නේද ඒක චක්කු විඥාන මට්ටම ඊළඟට පේන දේ ගැන හිතලා තියෙනවා දැන් පොල් ගහක සටහනක් පේන එකේ වරදක් තියනවාද නෑ ඒක චක්කු විඥාන ඒක ඇහි හැකියාව
දැන් පොල් ගහ කියනකොට
පොල් ගහ කියනකොට නෙමෙයි. ඒකට අදාළ දැන් වර්ණ සටහන චිත්‍රයක් පේන මට්ටම
චක්කුඤ්ඤා.
වර්ණ සටහන චිත්‍රයක් පේන මට්ටම කියලා හිතන්න.
පොල් ගහ කියනකොට එතකොට
පොල් ගහ කියනකොට කොහෙද පොල් ගහ තියෙන්නේ? මනසේද අතනද? අරේ තියනවා කිව්වොත් අර බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කිව්වා වගේ. මනසේ අපි හිතුවා දකින දේ ගැන හිතුවා නේද නැහෙන් හදලා දීපු දේ ගැන හිතුවා කිව්වොත් ඔන්න ටිකක් ඇත්ත දැකලා පොල් ගහක් තියෙනවා කියලා අපිට හිතුණා දැන් බල්ලෙක් ඉන්නවා කියලා බල්ලට හිතුණා එහෙම කිව්වොත් එච්චර රැවටිලා නැහැ නේද බල්ලෙක් ඉන්නවා කියලා බල්ලට හිතුණා කිව්වොත් නැහ හිතුණ දේ එළියේ තියනවා කිව්වොත් නේද? වැරද්ද රැවටිලා තියෙනවා. බල්ලට ඕන දෙයක් හිතන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හිතන දේවල් ටික එළියේ තියනවා කිව්වොත් නේද මේ මුලාවට අහුවෙන්නේ. දැන් අපිටත් දකින්න දේවල් ගැන ඕන දෙයක් හිතන්න පුළුවන්. හැබැයි හිතන දේවල් මේ හිත ඇතුලේ නෙමෙයි අර එළියේ රූපවලට අයිති කියලා කියන්න ගියොත් තමයි වරද්දගන්නේ. එතකොට කියනවා ලෝකෙට අහු වෙනවා කියලා. හරි. ඔකට කියනවා ලෝකෙට අයිති දැක්ම කියලාත් කියනවා. ලෝකෝත්තර දැක්මත් ඔතන තියෙනවා. ලෝකේ ඉක්මවා යන දැක්ම. ඔව් මේ හිතපු දෙයක් විතරයි. හිතපු දෙය කොහමද එළියේ තියෙන්නේ? එළිය රූපවලට අයිතිද අපි හිතපු ඒවා? ඒ රූපේ දන්නවද අපි මොනව හිතුවද කියලා? නැහැ. නැති වුණාට ඒ ඇත්ත தත්තේ එහෙම වුණාට අපි හිතන්නේ නැහැ නේ. අර රූපේ ගැනමයි අපි හිතුවේ. ඒ රූපයට අයිති මේ හිතන දේවල් ටික. නේද? කවුරු හරි බැන්නහම අපිට ඇහෙන්නේ මොකද්ද? බණිනවද ඇහෙන්නේ සද්දේද? සද්දේ. සෝත විඥාණයෙන් දැනගන්නේ සද්දයක් තියෙනවා කියලා. සද්දේ ගැන අපි හිතනවා ඔන්න මට බණිනවා. නේද? ඒ ටික තමන්ගේ හිතේ නේද හදන්නේ? හිතේ හදලා නිකන් ඉන්නේ ඔය බැන්නේ. අර අර එයා මට බැන්න. දැන් හිතපු ටික එළියට අයිති කරනවා. නේද? දැන් ඕක අර වතුරට එබෙන බල්ලා අන්න බල්ලෙක් ඉන්නවා කිව්වා වගේ වැඩක් නේද? හිතපු ටික එළියට ගිහින් දාන්න. ඒ තමයි. බල්ලව සිහි කරගත්තොත් අපිත් ඒ தත්ත්වෙද තාම බඩු ගති ටිකද තාම
තියෙන්නේ.
ඒක තමයි ඒක උපමාවක් විදිහට ගන්නවා. බල්ලා කරන වැරද්ද අපිට පේනවා වගේ අපි කරන වැරද්ද රහතන් වහන්සේට පේනවා. අපේ මට්ටමට දැන් බල්ලාගේ මට්ටමට පේන්නේ නෑ ඌරවට ඉලා කියලා. ඌ හිතන්නේම එළිය බල්ලෙක් ඉන්න හින්දා තමයි මට පේන්නේ කියලා. නේද? අපි හිතන්නේ එළිය පොල් ගහක් තියෙන හින්දාමයි අපට පේන්නේ කියලා. ඔය දෙකේ වෙනසක් නැහැ. වෙනස පේන්නේ ඔయిత එහාට ඇත්ත දැක්ක කෙනාට. ඇහි ඇත්ත ඇති හැටි දැක්ක කෙනාට. ඇහෙන් පෙන්නන රූපේ ඇත්ත ඇති හැටි දැක්ක කෙනාට.
මනසේ තියෙන
පොල් ගහ තමයි හරි කියලා හිතුවොත් තමයි වැරද්ද. ඔව්. ඔක තමයි